Honorable Member J.C. Alvatala, please continue. You have 15 minutes more.
Oh, Garu, Niyojakarak Sabha Sabhapathimuni, Visheshamma, Mama Katha Karagena Hitiye, Vartamane Ada Dina, Api Me Katha Karana Vaishishe, Commission Sabha Sambandhayen, Itamath Wedagat Commission Sabha Gananawa. අධිකරණ සේවා කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජාතික පොලිස් කොමිෂන් සභාව ඇතුළු මේ කොමිෂන් සභාවලට පත් කිරීමේදී අද ඇති වෙලා තියෙන තත්ත්වය දැන් මේකේදී ආණ්ඩු පාර්ශවයෙන් කතා කරපු ගොඩක් අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමාලා අදහස් දැක්වුවා මේවා 78 ඉවස්සාවේ ඉඳලම දිගටම තිබුණු කාරණා හැටියට විශේෂයෙන්ම 78 ඉවස්සාවේ සම්බන්ධයෙන් සමාජය තුල කතිකාවන් ගණනාවක් සිදු වුණා. ඒ කතිකාවත් එක්ක 94 ඉඳලම චන්ද්‍රිකා මැතිණිය මහ ජනතාවට ලබා දුන්නේ පොරොන්දුත් එක්ක දිගින් දිගටම මේ තුල තියෙන ඒකාධිපති ස්වභාවය එහෙම නැත්නම් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව අධිකරණය කියන මේ ආයතන සියල්ලට බලය සමතුලිතභාවයේ සම්බන්ධයෙන් දෙගින් දිමර කතා කරා. දැන් ඒකදී අපි පැහැදිලිවම කියන්න ඕනි 20 වෙනි ආණ්ඩු ක්‍රම විවස්සාව හරහා ආණ්ඩුව මොකද්ද බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ආණ්ඩුව නැවත වතාවක් 19 වෙනි ආණ්ඩු ක්‍රම විවස්සාව තුළ මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත් වැදගත් ආයතන ගණනාවක් විශේෂයෙන් මේ කොමිෂන් සභාව ගත්තහම ස්වාධීන වැඩ කරන්න ඒ අවශ්‍ය ක්‍රමය එතන සකස් වෙලා තිබුණා යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ කොහොම වුණත් අද වෙනකොට අද මේ වෙනකොට පාර්ලිමේන්තු සභාව මගින් ඒ පත් කළ තියෙන සංවිධිය බැලුවත් කොයි ආකාරයෙන් බැලුවත් අද තනිකර ජනාධිපතිතුමාගේ පත්කිරීම බාට මේ සියල්ල පත් වෙන තැනට කටයුතු කළා තියෙනවා මොකද පාර්ලිමේන්තු සභාව නිර්දේශ කිරීමේ බලයක් නැහැ. පාර්ලිමේන්තු සභාවට තියෙන යම් යම් නිරීක්ෂණ ඉදිරිපත් කරන්න. මං හිතන්නේ ඒක ප්‍රතිඵලයක් නැහැ. ඉතින් මේ කොමිෂන් සභාව විතරක් නෙමෙයි. අද දිනේ අපි සාකච්ඡා කරන උපරිම අධිකරණයේ විනිශ්චයකාරතුමාලා. අතුළු මේ නිලතල ගණනාවකට පත් කිරීම තනිකර විධායකයට ඕන විදියට කරන්න අද අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මේ තුල අද දිනේ අපි පහුගිය වසරේ 19 වන ආණ්ඩු ක්‍රම විවස්සාව තුළ මේ රටේ ජනතාව යම් ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවන් ගණනාවක් බුද්ධි විඳනන් ඒක තව ඉස්සරහට ගෙනියන්න තිබුණ දේ අද ආපස්සට ගමන් කරන්න ආරම්භ වුණා මේ 20 වෙනි සංශෝධනයේ සම්බන්ධ වීමත් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැල්ශීෂයේදී රටේ ජනතාවට විශේෂයෙන්ම පහුගිය මහ මැතිවරණයේදීත් ජනාධිපති මැතිවරණයේදීත් ඒ ලබා දීපු පොරොන්දු ඉටු කිරීමේදී පළදායි ප්‍රවේශයන් සතුටින් ජීවත් වෙන පවුලක් මෙන්න මේ කාරණා තමයි දිගින් දිගටම මුලින්ම කතා කරේ සෞභාගයේ දැක්මේ එතකොට විශේෂයෙන් මෙවැනි ඒකාධිපති ස්වරූපයකට රටේ විවස්සාව සකස් කරගෙන මේ ආපු ගමන ඉස්සරහට යන්න ගිය ගමන ආපස්සට අවුරුදු ගණනාවකට පිටිපස්සට 78 ජයජාත මැතිවරණ විවස්සාව තියෙන තැනට ආයේ යන්න සකස් කර ගැනීම තුලම ඵලදායි ප්‍රවේශියක් බිහි කරන්න පුළුවන්. මොකද අද ලෝකයේ තියෙන තැන දිහා බැලුවාම ජනතාව මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගණනාවක් අද ලෝකයේ මිනිස්සු බුද්ධි විඳිනවා. එහෙමනම් අපිට ඒ තියෙන අයිතිය මේ රටේ ජන පොදු ජනතාවට ඒ තියෙන අයිතිය සුරක්ෂා කරන්න හදපු මේ ස්වාධීන ආයතන තනි බලයකට තනි ස්ථානයකට යොමු කිරීම තුළ අපිට ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම කියනවා මේ වැයශීර්ෂ යටතේ අද පෞගේ මහමැතිවරණ සහ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් ජනතාවට ඉදිරිපත් කරපු ඒ පොරොන්දු බාලාවට පිටින් යන තමන්ගේ බලය තර කරගන්න වැඩ පිළිලත් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා විශේෂයෙන්ම මේ වැයශීෂයන් වලදී කතා කිරීමේදී අද අපි දන්නවා මේ වෙනකොට අපේ රට මුහුණ පාලා තියෙනවා ලෝකෙම මේ ඉතාමත් භයානක වසංගතය COVID-19 වසංගතය. අපිට පැහැදිලි මේ තත්ත්වය තුලත් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ. අපි දිගින් දිගටම කතා කරා කරුණු කාරණා ගණනාවක් ගැන. දැන් මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ තමයි තියෙන්නේ කොවිඩ් අරමුදල. දැන් මේ අරමුදලවත් නිසි ආකාරයෙන් මේ වෙනකොට මේ භයානක තත්ත්වය තුල පාවිච්චි කරලා තියෙනවා. අපි දැක්කා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සංඛ්‍යාලයක් ගණනාවක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරා 16%ක් වාගේ ප්‍රමාණයක් තමයි මේ වෙනකොට පාවිච්චි කරලා තියෙන්නේ. අපි දකිනවා සමහර රෝහල්වල මේ සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ නැහැ. අඩු ගානේ ඒ අත්‍යවශ්‍ය කාරණාවත් මෙවැනි අරමුදලක් පාවිච්චි කරලා ජනතාව වෙනුවෙන් ඉටු කරාද කියන ප්‍රශ්නේ අපිට ගොඩ නැගෙනවා. ඒ විතරක් නෙමෙයි නොයෙකුත් රටවල් අපි දකිනවා මේ ව්‍යසනය තුල රටේ ජනතාවට අද අහිමිලා තියෙන රැකියා ප්‍රමාණය සංචාරක ශේෂ්ත්‍රය ගත්තා විශාල ප්‍රමාණයක් අද අහිමිලා තියෙනවා. ඒ වගේම විදේශ රැකියා අංශයෙන් ගත්තත් ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තත් අද විශාල රැකියා ප්‍රමාණයක් අහිමිලා තියෙනවා මාස ගණනාවක්. රටේ ජනතාව ඉතාමත් අමාරු තැනක ජීවත් වෙන්නේ. ඉතින් එහෙම තියෙද්දී අපි කොයි ආකාරයෙන්ද මේ සඳහා අපේ ප්‍රතිපාදන මේ අයවැයෙන් වෙන් කරන්න කියන එක අපි හොයලා බලන්න ඕන. ඉතින් මේක අපිට මගහරින්න බැරි කාරණාවක්. අපි මේ අයවැය කතාවලදී අපි දකින හැම මන්ත්‍රී කෙනෙක්ම අද තියෙන මේ ව්‍යසනය ගැන අපි කතා කරනවා. අපි බැලුවාම අද දැන් මේකේ මුල්ම තත්ත්වය ගත්තාම දැන් මේක සමාජගත වුණා කියන එක මගේ දර මේ ආණ්ඩුවේ ඉන්න අයට බොහොම ඒක කියා ගන්න බෑ. නමුත් අපිට පේනවා අද මේකේ සමාජගත වෙලා. අද අපේ ප්‍රදේශයේ ගත්තත් කුරුණෑගල ප්‍රදේශයේ ගත්තත් මේ වෙනකොට දැන් අද පාසල් විවුර්ත කරා. නමුත් කුරුණෑගල නගරේ පාසල් වහලා තියෙනවා. මොකද කුරුණෑගල නගරේ ආසදිතෙන් ගණනාවක් කීවේ රදනකට හමු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අනිකුත් නගර ගත්තත් දැන් කොළඹ ගත්තත් ගම්පහ ගත්තත් ලංකාව පුරාම තියෙන දිස්ත්‍රික්ක 25 තුලම අද මේ ව්‍යසනය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් අද ආණ්ඩුවට ඇයි බැරි කියන්න මේක සමාජගත වෙලා තියෙනවා කියලා. මේක ඇත්ත තත්ත්වය ජනතාවට වසන් කරන්නේ ඇයි? ඇත්ත තත්ත්වය වසන් කිරීම තුල ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අද මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්ව සතුටින් ජීවත් වෙන සමාජයක්. දැන් අද කවුද සතුටින් ජීවත් වෙන්නේ? අද මේ රටේ ජනතාව සතුටින් ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද? කොවිඩ් ප්‍රශ්න විතරක් නෙමෙයි. තමන්ගේ ප්‍රශ්න ගණනාවක් අද මේ වසර තුල ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුව දැන් ගොඩක් ඇමතිවරුන් අපි අසමත් නැහැ කියලා. දැන් අපි කියන්න ඕනේ නැහැ ආණ්ඩුව අසමත්ද නැද්ද කියලා. තමුන්නාන්සලා කියන්නත් ඕනේ නැහැ ආණ්ඩුව හැටියට අපි අසමත් නැහැ කියලා. ඒක ජනතාව කියනවාද? තමුන්නාන්සලා සමත්ද අසමත්ද කියලා. ඒක ප්‍රශ්නෙකදී විතරක් නෙමෙයි හැම අංශකින්ම අද අපි පසුබෑලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. කොවිඩ් ප්‍රශ්නය ගත්තත් අද මේ වෙනකොට කොවිඩ් මරණ සම්බන්ධයෙන් අපි කතා කිරීමේදී අපිට ලැබෙන තොරතුරු අනුව ඒ ගොඩක් දෙනෙක් මේ වෙනකොට ගෙදරදි මැරිලා ඊට පස්සේ පරීක්ෂණ කරාම තමයි කොවිඩ් කියලා හොයාගන්නේ. මොකද්ද මේ තත්ත්වය? අද රට තුල සමහර අය රෝහලට යන්න බය වෙන තත්ත්වයක්, භීතියක් ඇති කරලා තිබ්බා මේ කොවිඩ් සම්බන්ධයෙන්. මොකද කරන ක්‍රියාවලිය තුල යම් යම් ගැටළු සහගත තත්ත්වයන් ගණනාවක් තියෙනවා. ඒ නිසා සමාජයේ ජනතාව තමන්ට කොවිඩ් කියලා කියන්න බයයි. මොකද ඒ තත්ත්වය තුල එතනින් එහාට වෙන කාරණාව බැලුවා. ඉතින් අපි දැක්කා ඒ කොවිඩ් කියලා පොසිටිව් වෙත් පවුල් වල ආයට වෙන්න උණු යම් යම් අවහිරතා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තත්ත්වය මීට වඩා වෙනස් ආකාරයෙන් සමාජයේ ජනතාවගේ පැත්තේ ඉඳලා බලලා කටයුතු කරන්න ඕනේ කියන එක මේ ප්‍රශ්නේ. අපි මේක දිගින් දිගටම බෝවීම සම්බන්ධයෙන් කටයුතු අපි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අපි දන්නවා විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඒ වගේම ත්‍රිවිධ හමුදාව මේ සඳහා විශාල සහයෝගයක් කැපවීමක් ලබා දෙනවා. නමුත් ඒ කැපවීමම ඒකම ප්‍රමාණවත්ද කියන එක අපි බලන්න ඕනේ. දැන් මේ සඳහා අපේ අල්ලපු රටවල් බැලුවාම ඉන්දියාව වගේ රටක් තමන්ගේ දළ දේශීය නිෂ්පාදනයේ 15% මේ වෙලාවේ වෙන් කරලා තියෙනවා තමන්ගේ රටේ රැකියා අහිමිච්ච ආදායම් මාර්ග අහිමිච්ච අය බලා ගන්න. ඒ වගේම අනිකුත් කාරණාවලට එතනින් එහාට ගියහම ජපානයේ වාගේ ගත්තම 20%ක් ඇමරිකාව 15%, යුරෝපයේ 15යි 20යි අතර ප්‍රමාණයක්. ඒ වගේම වියට්නාම් වගේ ආසියාව රටක අද 12%. ඉතින් අපි අද වෙන් කළ තින්නේ මේ සඳහා, මේ ඉතාමත් බැරෑරුම් කාර්යය සඳහා ඉතාමත් අවම මුදලක්. 0.03ක් වගේ ප්‍රමාණයක්. ඉතින් එතකොට ගොඩක් දෙනෙක් කතා කරන්න බලුවන් අපිට නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපන තියෙන නිසා මෙවැනි ප්‍රමාණයක් කියලා. නමුත් ඒ කොහොම වුණත් මෙවැනි අභියෝගයක් හමුවේ මීට වඩා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ප්‍රතිපාදන වෙන් කළා අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේ මේ වැය ශිෂ්‍යයේදී කතා කිරීමේදී පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ. මේ වැය ශිෂ්‍යට අදාළ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් විශාල කාර්යභාරයක්. මේ අයවැය වේලාවෙදි විතරක් නෙමෙයි අපි වෙනුවෙන් මේ කටයුතු ක්‍රියාත්මක කරන්න ඉටු කරනවා. ඉතින් මේ සේවක සේවකයන් සුබ සාධක සම්බන්ධයෙන් අපි මීට වඩා උනන්දුවෙන් අපි කටයුතු කරන්න ඕනේ. මම එක උදාහරණයක් විතරක් කියන්නම්. මේ ළඟදී දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා ඒ සේවක සේවිකාවන් ගෙනියන්න ආව බස් එකක් පෙරළුණා මෙතන පොකුරට. ඒ පෙරළුණාම ඒ අය තෙමුණා. කාන්තාව වැඩි පෙරවක් හිටියේ, මේ සාරිය අඳගෙන හිටපුවායි මේ ඔක්කොම තෙමුණා. එතකොට සාමාන්‍ය විදිහට කරනවා වගේම පාර්ලිමේන්තුවේ පරිපාලනයේ ක්‍රියාත්මක කරේ කොහොමද? ඒ සේවක සේවිකාවන් අර මගට බස්සලා ආවා. එතකොට ඒ අය එතන ඉඳන් කොහොමද යන්නේ? අපි කියන්නේ ගෙදෙට්ටම දාන්න ඕන කියලා. ඔක්කොම එහෙම දාන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපි ගෙමු කුරුණෑගලට. එහෙම නැත්නම් කිට්ටොට යන කෙනෙක් නිට්ටමියෙන් බැස්සුවාම අර තෙමිච්ච රෙදිත් අනගෙන එයා කොහොමද ඊළඟ වාහනේ යන්නේ? ප්‍රමාද වෙලා අනික එතන යන්න ඕනේ. ඒ නිසා එවැනි අවස්ථාවලවත් පාර්ලිමේන්තුවේ තියෙන වාහන යොදාගෙන ඒ අය නිවස් වලට එක් යන ක්‍රියාමාර්ගයක් අපි ගන්න ඕනේ. මම මේක උදාහරණයක් කිව්වේ. අපි ඒ විදිහට නෙමෙයි සේවක සේවිකාන් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නේ. මීට වඩා අපිට අපි වෙනුවෙන් කටයුතු කරන අය අපි බලා ගන්න ඕනේ. ඒ සම්බන්ධව මතක් කරමු. ඒ වගේම සේවක සේවිකාවන් පාවිච්චි කරන ඒ වගේම පාර්ලිමේන්තුවේ තියෙන සනීප ආරක්ෂක තත්ත්වය අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද සනීප ආරක්ෂාව කියන එක අපි ඉතාමත් හොඳින් තියා ගන්න ඕන දෙයක්. ඒ නිසා පාර්ලිමේන්තුවේ මුදල් විශාල ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. ඒ නිසා මේ සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් උත් විශේෂයෙන් සේවක සේවිකාන්ගේ පාවිච්චි කරන සමීප ආරක්ෂණ ස්ථාන හොඳින් බලාගත යුතුයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒවා වැඩි දියුණු කළ කටයුතු කරන්න ඕනේ කියන එකත් මතක් කරමින්, ඒ වගේම පැහැදිලිව කියන්න ඕනේ පහුගිය වතාවේ අපි ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය අපි නියෝජ්‍ය සංවිධායකයෙක් කරගෙන මාත් වැඩ කරා. ඒ කටයුතු කිරීම තුළ අපිට ඒ පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රසසුම් ගණනාවක් ආවා. ඒ පිළිබඳවත් ඒ සඳහා කටයුතු කරමු නිලධාරීන්ට. ඒ වගේම විශේෂයෙන්ම අද මේ වෙනකොට විපක්ෂ නායක කාර්යාලය ඒ වගේම ඒ අනිකුත් කාර්යාල සඳහා ඒ ලබා දෙන ප්‍රතිපාදන සම්බන්ධයෙන් තව තවත් ඒවා ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය ප්‍රතිපාදන සහ ඒවා ඉදිරියට අවශ්‍ය විදියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමට අවශ්‍ය සහයෝගය. මොකද විපක්ෂයට විශාල කාර්යභාරයක් තියෙනවා මේ පාර්ලිමේන්තු කරණය තුළ. ආණ්ඩු පක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයාට සහයට නියෝජ්‍ය සංවිධායකවරු ගණනාවක් පත් කළා තියෙනවා. ඉතින් ඒක අපි හොඳයි. ඒක පෞගේ රජයේ ක්‍රියාත්මක කරන කාර්යයක්. ඒ වගේම තමයි විපක්ෂයටත් විශාල කාර්යභාරයක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඉතින් ජනතාව වෙනුවෙන් කතා කරන්න, ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ආණ්ඩුපක්ෂයේ වගේම විපක්ෂයේ යුතුකම් ගණනාවක් ඉටු කරන්න තියෙනවා. එහෙමනම් විපක්ෂයේ සංවිධායක කාර්යාලයත් ක්‍රමවත් නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ඉස්සරහට ආණ්ඩුපක්ෂ කාර්යාලයට වගේම ඒ පහසුකම් ලබා දෙන්න කියලා මතක් කරමින්, විශේෂයෙන්ම මේ වෙලාවේදී මෙම වැය ශිෂ්‍යයේදී කතා කිරීමේදී නැවත
වතාවක්
විශේෂයෙන් මතක් කරන්න ඕනි. මේ වැය ශිෂ්‍යයේ කතා කිරීමේදී නැවත වතාවක් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රටේ ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් අපි ලෝකයේ අනික් රටවල් ඉස්සරහට යනවා වගේම අපි ආපස්සට යන්නේ නැතුව ඉතාමත් අමාරුවෙන් දීර්ඝ කාලයක් කතා කරලා 19 වැනි ආණ්ඩුක්‍රම විවස්සා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ගෙනල්ලා ඒ හරහා විශේෂම ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් ස්ථාපනය කරා. අද මේ වෙනකොට අපි කනගාටු වෙනවා ඒ ස්වාධීන කොමිෂන් සභාවලට පත්කිරීමේදී තනි ජනාධිපතිතුමාගේ බලය තුළ විතරක් ඒවා පත්කිරීම තුළ, විශේෂයෙන් පොලිස් කොමිසම ඒ වගේම මැතිවරණ කොමිසම ආයතනවලට ඒ වගේම අධිකරණ කොමිසම් සභාවට මේ පත්කිරීම තුළ, ඒ පත්කිරීම කිරීම තුළ තමන්ට ඒව හසුරීමේ හැකියාව ඇති වෙනවා කියන එකත් මතක් කරමින්, ඒ වගේම
විශේෂයෙන්ම
ඒ තත්ත්වය මගහරවාගෙන කටයුතු කරන්න ඉස්සරහට අපි සමගී ජනබලවේගය හැටියට අපි ඉදිරි කාලයේදී අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මතක් කරමින් විශේෂම වේලාව ලබා දීම පිළිබඳ ඉස්සරහට මා වචන සුවපේ අවසන් කරනවා.
Thank you very much. Honorable Dilan Perera, you have 10 minutes.
Thank you, sir. ගරු කාර්ක සභාවේ ගරු සභාපතිතුමනි, අද අපි සාකච්ඡා කරන වැශීර්ෂ ගණනාවක් තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ වැශීර්ෂයක්, අගමැතිතුමාගේ වැශීර්ෂය, පාර්ලිමේන්තුව විපක්ෂ නායකතුමා, ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා වැශීර්ෂ, විශේෂයෙන්ම ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුර ඇති කරගන්න පස්සේ එහි මුලින්ම ඒ කාර්ය කටයුතු කරපු මන්ත්‍රීතුමාට පස්සේ මට කතා කරන්න මේ භාගය මොකද මම වර්තමානයේ ඔබතුමා ඒ දරු දුරේ ධර්මින් ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරේ කටයුතු කරන්නට අවශ්‍ය කරන කාර්ය කටයුතු කරන කෙනෙක් හැටියට. ගරු සභාපතිතුමනි, අපේ මන්ත්‍රීතුමා කියන්නේ යදුනා මට පෙර කතා කරපු මේ සෞභාග්‍ය දැක්ම හරහා අපි බලාපොරොත්තු වුණේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂතුමා යටතේ ඵලදායි පුරවැසියෙක් බිහි කරන්න කියන කාරණය. දැන් මේක පුන පුනා 20 වෙනි සංශෝධනය නිසා ඵලදායි පුරවැසියෙක් බිහි කරන්න බැරි වුණා, ඒකාධිපතිය බිහි වුණා කියලා කාරණා කියන්නේ නැතුව, එතුමා පහුගිය 2019 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිතුමාෙන් පස්සේ මේ රටේ සමාජයේ එතුමාගේ නායකත්වය යටතේ ඇති වෙලා තියෙන වෙනස්කම් දිහා බැලුවම රට ගමන් කරන්නේ ඵලදායි පුරවැසියෙක් බිහි කිරීමේ දිශාවටද, එහෙම නැත්නම් අනිත් දිශාවටද කියලා හොයලා බලන්න පුළුවන්. දැන් එතුමා ජනාධිපති වෙලා එතුමා මුලින්ම කරපු කාරණය තමයි එතුමා මේ රටේ සාම්ප්‍රදායික අර දේශපාලඥයෙක් වෙච්ච අපිට, එතුමා සාම්ප්‍රදායික දේශපාලඥයෙක් නෙමෙයිනේ, එතුමා තමයි පළවෙනි ජනාධිපතිතුමා සාම්ප්‍රදායික අවුරුදු ගාන දේශපාලනය නොකර මේ රටේ ජනාධිපති වෙච්ච කෙනා. එතුමාගේ මුල්ම කාරණය තමයි සාම්ප්‍රදායිකව දේශපාලඥ මිස අපිට කවදාවත් කරන්න බැරි වෙච්ච, නමුත් අපේ හිත්වල කරන්න ඕනයි කියලා කියපු අර අමාත්‍යංශවල ඊගාවට මොක්හරි ව්‍යාපෘතියක් විවෘත කරාම හැමතැනම දේශපාලඥගේ මූණත් අඩු ගහන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඒක කාලයක් තිස්සේ විවිධ යහපාලන සංකල්ප තුල සාකච්ඡා භාජනක කාරණය. මොකටද මේ ආණ්ඩුවේ සල්ලි වේදම් කරලා ගහන බෝඩ් වල දේශපාලන පින්තූර ගහන්නේ? ඇයි මේ අමාත්‍යංශ වල ෆොටෝෂොප් වගේ පින්තූර ගහන්නේ කියන කාරණය මේ සමාජයේ යහපාලන සංකල්ප තුල කාලයක් තිස්සේ සාකච්ඡිත කාරණයක්. හැබැයි ගෝඨාභය රාජපක්ෂතුමාට පුළුවන්කම ලැබුණා කොන්ද කෙලින් තියාගෙන එතුමා ජනාධිපති පිට දවසේම නෑ මගේ පින්තූර මගේ කාර් වල ගහන්නත් එපා, රාජ්‍ය ලාංඡනයේ පමණයි. එතුමා එහෙම කිව්වම අනෙකුත් අමාත්‍යංශ වල ඇමතිවරුන්ටත් සිද්ධ වුණා තමන්ගේ කාර්යාලවල රාජ්‍ය ලාංඡනය පමණක් ගහලා මේ රටේ ජනතාවගේ මුදල් භාවිතා කරලා පටු දේශපාලන වාසි ගන්නා වූ අපේ රටේ හුරුපුරුදුවේ සංකල්ප නැති කරා. නෑ ඒක ඵලදායි පුරවැසියෙක් දිශාවට මේ රටේ පුරවැසිභාවය ගණන් කර ගත්තා හොඳ පියවරක්. ඒක අවුරුදු ගානකට කරන්න බැරි වෙච්ච වැඩක්. ඒනිසා එතුමාගේ 3000කට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති තුමාගේ කාර්ය මණ්ඩලය 300කට අඩු කරා. ඒක කවදාවත් කාටවත් කරන්න බැරි වෙච්ච වැඩක්. ඒක මහ පොළොවේ එතුමා කරා. එතුමාගේ ජනාධිපතිතුමාට හිමි නිල රත පෙළක් තිබුණා 20 ගානක විතර ඇම්බියුලන්ස්යුත් එක්ක. ඒ රත පෙළ තුනකට අඩු කරා. එතකොට එහෙම කරාම අනෙකුත් ඇමතිවරුන්ටත් ඒ තුනේ සීමා ඔබවල යන්න බෑ. දැන් මේවා මේ සමාජයේ ඡන්ද කාලේ විතරක් සාකච්ඡා වුණු කාරණා. තමුන්නාසලගේ විපක්ෂ නායකතුමා පෞගේ ජනාධිපතිවරණයේදී වේදිකාවේ මොරදීලා කිව්වා මම ජනාධිපති වුණොත් මම ජනාධිපති මන්දිරයට යන්නේ නැහැ, මම ගම්වල රැඩ රාජ්‍යයක ඇවිදිනවා කියලා. හැබැයි එහෙම කතන්දරයක් ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණේ නැහැ වර්තමාන ජනාධිපතිතුමා. නමුත් එතුමා ජනාධිපති වෙලා එතුමා ජනාධිපති මන්දිරය යන්නේ නැතුව එතුමා පදිංචි වෙලා ඉන්නේ තමන්ගේ පිටකෝට්ටේ ගෙදර තමයි තාම ජනාධිපති කටයුතු කරන්නේ. මීට පෙර ජනාධිපති වරණවලදී මම මන්දිරයට යන්නේ නැහැ කියපු ජනාධිපතිවරු මන්දිරයට සමහර අය ගියා කියලා සමහර අය නොගියනේ. හැබැයි වෙනත් විකල්ප මන්දිරය හදාගත්තා වෙනුවට. ඉතින් මේ ජනාධිපතිතුමාගේ ඒ වැඩපිළිවෙල දිහා බැලුවම රට ගමන් කරලා තියෙන්නේ ඵලදායි පුරුෂ දිශාවට තමයි. එතුමා මට තමුන්නාසලා කියන්නේ විරුද්ධ පක්ෂ මෙතන ඉන්නේ මන්ත්‍රී කීප දෙනායි. එතුමා නාම යෝජනා බාර දුන්න දවසේ ඉඳලා මැතිවරණ කාලේ ගත්තත් අද ගත්තා අද වෙනතුරු අපි තමුන්නාන්සල වගේ විරුද්ධ පක්ෂයේ තමන්ගේ දේශපාලන කරන අයගේ නමවත් කියලා මොන හරි කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට හුරුපුරුදු සාම්ප්‍රදායික දේශපාලන අපිට හුරුපුරුදු එකිනෙකාගේ එකිනෙකාට විරුද්ධ අනෙක් පාර්ශවයට නම කියලා විවේචනය කරන ඒ දේශපාලන විලාසිතාවට නැවති මේ ලකුණු තිබ්බා ගෝඨාභය රජමෙතුමා. අද වෙනතුරු තුමා නාමෙන් බාර දුන්නන් පස්සේ තමාගේ විරුද්ධපක්ෂ දේශපාලනයේ නමක් කියලා පක්ෂයක නමක් කියලා ඉවත් කතා කරලා නැහැ. අඩු ගානේ සදිත් ප්‍රේමදාස මහත්තයාගේ නමවත් කියලා නැහැ මැතිවරණ ව්‍යාපාරවල නි පස්සේවත්. ඒ අලුත් දේශපාලන විලාසිතාවක් කියන්නේ. ඒක මේ රටේ සෞභාග්‍යය දක්ව තුළ තියෙන පළදායි පුරවැසියෙක් බිහි කිරීමේ දිශාවට ගමන් කරන හොඳ ප්‍රවණතාවයක්. අපි ඒකට නරකයි කියන්නේ ඇයි? ඒක හොඳයි. ඒ විතරක්ද? දැන් බලන්න රටේ නායකයා නිවැරදිව ගමන් කරනකොට රටේ තරුණයා ගමන් කරන දිශාව අර තාප්ප උඩට වෙලා සිගරට් එකක් බිබි අඩියක් ගගක බෝකක ගඩපු තරුණයෝ ජනාධිපතිතුමා රාජ්‍ය ලාංඡනය පමණයි ගහන්න පුළුවන් තමන්ගේ කාර්යාලවල කියලා කියනකොට ජනාධිපතිතුමා පෝස්ටර් ගහන්න එපා කටවුට් ගහන්න එපා මැතිවරණ වලට කියලා අපිට උපදෙස් දෙනකොට කටවුට් එතුමාගේ පින්තූරේ ගහලා කටවුට් ගලවන්නේ කියලා එතුමා නියෝග කර අපිට සිද්ධ වුණා අපි ගහපු කටවුට් කියලා ගලවන්න. කරනකොට මොකද මේ රටේ තරුණයා කරේ? අර තාප්පවල ලස්සන චිත්‍ර අඳින පටන් ගත්තා අර ඒ තරුණයෝ. එතකොට පළදායි පුරවැසියෙක් බිහි කිරීමේ දිශාවට තරුණයා දැමම යවුණා. මේ රටේ කිසිම දේශපාලන නායකයෙක් අපි ඇතුළුව පුළුවන් වුණාද අඩු ගානේ ලෙක්චර් දියලා වර්ක්ෂොප් දියලා පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කියලා අපිට පුළුවන් වුණාද අනේ ඔය ගම්වල තියෙන තාප්පවල ලස්සන චිත්‍ර අඳින මේක කියන්නේ? කිව්වක් පිළිගත්තේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවැරදි නායකත්වයක් දීලා ආදර්ශයෙන් යම් යම් දේවල් කරනකොට තරුණයෝ තාප්පෙන් බිමට බැලලා සිගරට් එක විසික් කරලා ගමේ තියෙන සල්ලි කව් කරගෙන ගිහිල්ලා තාප්පවල ලස්සන චිත්‍රයන්ද ගිය පාර්ලිමේන්තු මැතිවරණේ ආවා. පෝස්ටර් ගහපු අපේක්ෂකයන්ට මනාප ඡන්ද අඩු වුණා. පෝස්ටර් නොගහ වැඩ කරපු අපේක්ෂක තමයි ජයග්‍රහණය කළේ. අවුරුදු ගණනාවක් තිස්සේ අපි කියනවා මේ සමාජය තුළ අයියෝ මේ මැතිවරණ වල පෝස්ටර් ගාලා විනාශ කරනවා දේශපාලඥයෝ දාන්න ඕන ඔක්කොම ජීවණ්ණාවට කියලා කියපු යුගයක පෝස්ටර් ගහලා පරිසරය විනාශ කරන දේශපාලඥයා වෙනුවට පරිසරය ආරක්ෂා කරන දේශපාලඥයෝ තෝරගන්න ඕනේ කියනට ජනතාව යොමු වෙලා ඒ කියන්නේ පළදායි පුරවැසියෙක් බිහි කිරීමේ දිශාවට රටේ ජනතාව යොමු වෙලා තියෙන්නේ. රාජ්‍ය නායකයා නිවැරදි
පාරේ ගමන් කරනවා. Two more minutes.
Sir, honorable Dalasala Peruma is not speaking. I'll get 5 minutes of his time, sir.
ඒ නිසා මේ ගෝඨාභය රජමෙතුමාගේ වැඩපිළිවෙල දිහා බලලා එතුමා චෝදනා කරන්න. නිකන් යන්නම් මාලේ ඇඟිලි දික් කරන්න එපා. මොකද එහෙම දික් කරාම ඇඟිලි තුනක් තමුන්නස්ම දික් වෙලා තියෙනවා. දැන් කෝල් ප්‍රසංග තත්ත්වය ආවා. පළවෙනි වටේ කෝල් ප්‍රසංග තත්ත්වය ආපු නිසා ඒ වටේ නිවැරදිව පාලනය කරපු නිසා තමයි කෝවිඩ් ප්‍රසංග තත්ත්වයෙන් පස්සෙත් 3000ක බලයක් වර්තමාන ආණ්ඩුවට දෙන ජනතාව තීන්දුව කරපු එක හේතුවක් වුණේ. ඒක නායකත්ව දෙන ගෝඨාභය මහත්මයා. එතුමාට සිද්ධ වුණේ කවදාවත් මේ රටේ රාජ්‍ය නායකයෙක්ට කරන්න බැරි වැඩක්. ඇයි? එතුමා ජනාධිපති වෙලකොට පාර්ලිමේන්තුව විසිරුවන පෙර පාර්ලිමේන්තු බලය නැහැ. පළාත් සභා විසිරුවන පළාත් සභා බලය නැහැ. එතකොට පාර්ලිමේන්තු බලය නැතුව පළාත් සභාවේ බලය නැතුව එතුමා සිද්ධ වුණේ පළාත් පාලන ආයතන වල අයත් සම්බන්ධ කරගෙන රාජ්‍ය ආයතන හමුදාවේ සම්බන්ධ කරගෙන මේ කොවිඩ් පළවෙනි වටේ පාලනය කරන්න. ඒ පාලනය කරපු විලාසය දැකලා තමයි මේ රටේ ජනතාව ඡන්දය දීලා 3000ක බලයක් දෙනකොට පිට රටවල සමහර ආයතනත් ඒ වැඩපිළිවෙල ප්‍රශංසාවට ලක් කරේ. ඉතින් අපි ඒකට හොඳයි කියලා කියනවා. දැන් ඊළඟට දෙවෙනි වටේ ආවා. දෙවෙනි කෝවිඩේ ආවන් පස්සේ තමුන්නාසලා පුන පුනා අරවා මේවා චෝදනා කිව්වට තමුන්නාසලා දෙවෙනි වටේ ආසාදිතයන් සංඛ්‍යාව 20000ක් පනිනකොට 15000කට අධික ප්‍රමාණයක් සුවපත් වෙලා ගෙදර ගියා කියන කාරණේ කියන්නේ නැහැ. ඒක හංගන්න කෝක වෙනවා. ඇයි ඒක හංගන්න කෝක වෙන්නේ? අනේ ගෙදර ඉඳලා මිනිස්සු මැරෙනවා කියන කාරණේ කියනවා. හැබැයි ආසාදනය වෙච්ච රෝගීන් 20000 පණිනකොට 16000කට අධික ප්‍රමාණයක් සුවපත් වෙලා ගෙදර ගියා කියන කාරණේ හංගන්නේයි. ඇයි එහෙම කුවක වෙන්නේ? ඇයි එහෙම කුවක වෙන්නේ? දේශපාලන වාසි ගන්නද? ඒ නිසා මිත්‍රෝනි, අපි මේ විදිය බලන්නට ඕනේ. මේ විදියට අල්ලපු ඉන්දියාව ගත්තම, අපි ලෝකේ රටවල් ගත්තම දහස් ගණන් ලක්ෂ ගණන් මැරෙනවා. ඇත්ත මෑත කාලයේදී අපේ මරණ ප්‍රමාණය වැඩි වුණා. නමුත් තාම අපේ මරණ ප්‍රමාණය ඉලක්කම් 3 සීමාව අසල තියෙන්නේ. අපි උත්සාහ කරන්නට ඕනේ මේ මරණ සීමාව 300-400 දක්වා යන්න නොදී ආරක්ෂා කරගන්න. දෙවැනි වටේ ඇවිල්ලත් අපිට පුළුවන්කම තිබෙනවා, පුළුවන්කම තිබෙනවා තාම ඉලක්කම් 3 සීමාව අසල මේ මරණ ප්‍රමාණය තියාගෙන මේ ආසාදන රෝගීන් ප්‍රමාණය සුවපත් කරලා ඉක්මනට ගෙදලා මේක කටයුතු කරන්න. එහෙම කරන්න ඕනේ. මේ නිසා සෞඛ්‍ය බලධාරීන් කියන්න ඕනේ අපිට කියන්න බෑනේ. දැන් විපක්ෂයෙන් අහන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මතුර ඇයි මේක සමාජගත වෙලාගේ කියන්නේ නැත්තේ? ඒක කියන ගන්නේ ඉන්දියන්නේ. සමාජගත වෙලා කියන්නේ නැත්තේ කියන්නේ ඉන්දියන්නේ. දැන් සමාජගත කියලා කිව්වම නිින්ද යනවද ඔයගලන්ට? මම කියන්නේ මේක සමාජගත රෝගය කියනකොට සෞඛ්‍ය බලධාරී WHO සංවිධානයේ නිර්ණායක තියා බලලා ඒගොල්ලෝ ඒක කිව්වන් පස්සේ ඒක සමාජගත කියලා කියයි. හැබැයි විපක්ෂ නායකතුමා සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේක සමාජගත රෝගයක් කියලා කියන්න තියෙන තදියමට ඒක කියන්න බෑ. ඒක විපක්ෂ නායකතුමාගේ මනදොල සපුරාලීම සඳහා කියන්න පුළුවන් කාරණයක් නෙවෙයි. විපක්ෂ නායකතුමාගේ මනදොල සපුරාලීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙක්ට අමුමාළු කෑවට අපිට ඒ අමුමාළු කනවා වගේ එපතුමාගේ මනදොල සපුරන්න WHO සංවිධානයේ සවසා සෞඛ්‍ය බලධාරීන්ගේ ඒ නිර්ණායකයන් වල එහාට ගිහිල්ලා ආ නෑ මේක දැන් සෝෂල් ඩිසීස් එකක් කියලා කියන්න බෑ. මොකද ගෝඨාභය රාජපක්ෂතුමාගේ වැඩපිළිවෙල තුල එතුමා ආදර්ශයෙන් නායකත්වයට පත් වෙලා වැඩ කරා වගේ එතුමන් දිගටම මේ වසංගත තත්ත්වය තුල සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්ණායක මත පමණයි ක්‍රියා කරේ. ඉන් පරිබාහිරව ක්‍රියාත්මක වෙන්න ගියේ නෑ. ක්‍රියාත්මක වෙන්න ගියේ නෑ. ඒක ඇත්ත. ඒකයි මහ පොළොවේ ඇත්ත. ඒ නිසා මේ ඇත්ත දැනගන්න. ඊළඟට එතුමා කොවිඩ් වසංගත තත්ත්වය දෙවනි වටේ ආවත් එතුමා මේ රටේ අනෙක් වැඩ නැවැත්තුවේ නෑ. උපාධිධාරීන් 51,000 රැකියා දුන්නා. ඒක නැවැත්තුවේ නෑ කොවිඩ් එක පිටින් දාලා. කොවිඩ් හිගන්නක තුවාලේ වගේ තියාගෙන අනේ කොවිඩ් 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 රස්සා දෙන්න බෑ කිව්වේ නෑ. කොවිඩ් එක පාලනය කරන ගමන් කොවිඩ් එක හැදිර කොවිඩ් රෝගේ හැදිච්චාය සුවපත් කරන ගමන් මරණ ප්‍රමාණය අවම කරන කටයුතු කරන ගමන් ආණ්ඩුවේ සල්ලි වලින් ඒ සමහර ආසාදිතයන් නිරෝධය ආසාදිතයන් ආසිතයන් නිරෝධානය කරන ගමන් උපාධිධාරී රස්සා දුන්නා. අපේ පළාත්වල තියෙන ලොකුම ප්‍රශ්න තමයි පහුගිය දවස්වල අපේ ඉස්කෝලවල ගණිතය උගන්වන්නේ චිත්‍ර ගුරුවරයා. අපේ වගේ පළාත්වල ඉංග්‍රීසි උගන්වන්නේ සෞන්දර්ය ගුරුවරයා. හැබැයි ඡන්දෙන් පස්සේ රස්සා ඉන්ටර්වියු ගියම ඕ ලෙවල් ගණන් අහනවා, ඉංග්‍රීසි අහනවා. අනිත් දේ මේ කොල්ලන්ට ඉංග්‍රීසි ගණන් බැරි වෙන ඕනේ කොහොමද? උගන්න තියෙන ඉංග්‍රීසි පුරන් මිනිහෙක් නෙමෙයිනේ. මේ නිසා ඒ පවුල් හැමදාම දරිද්‍රතාවේ යටම හිටියේ. ඒ දරිද්‍රතාවේ යටම ඉන්න පවුල් ලක්ෂයකට රැකියාදී වැඩපිළිවෙල ආරම්භ කරා. දැන් අඩුවාද රැකියාදී වැඩපිළිවෙල ඒක ආරම්භ කළා. ඒක නරකද? ඒක හොඳයි. අපිටත් තිබුණා අනේ කොවිඩ් ඒක දැන් දෙන්න බෑ මහත්තයෝ කියලා කියන්නේ. එහෙම කරේ නෑ. අපේ වගේ පළාත්වල ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි යන්න එන්න තියෙන මාර්ගයේ පහසුකම්. දුෂ්කර මාර්ග. ඒ දුෂ්කර මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හෙදි වැඩපිළිවෙල එතුමා ආරම්භ කරා කොවිඩ් එක පීර දාලා එක නවත්තන්නේ නැතුව. ඉතින් හොඳයිනේ. අයියෙක් විවේචනය කරන්න. හොඳයිනේ. අයියෙක් විවේචනය කරන්න. දැන් කොවිඩ් එක ගැන කතා කරනකොට ඒ රෝගේ හොයාගන්නව
honorable member you have one more minute
right හොයාගන්නව පරීක්ෂණ වර්ග තුනක් තියෙනවා. PCR එක, antigen එක, antibody එක. PCR එක මිලයි ටිකක් වෙලා යනවා හොයාගන්න රෝගී. හැබැයි ඒකේ රෝගයේ මුල අවදි හොයාගන්න පුළුවන්. හැබැයි antigen එකත් WHO එකෙන් පාස් වෙලා තියෙනවා. ටික වැඩිපුර රෝග ලක්ෂණ තියෙනවනම් ඉක්මනට හොයාගන්න පුළුවන් ලාවයි ප්‍රතිපල ඉක්මනට එනවා. WHO එක අනුමත කරපු ඇන්ටිජන් පරීක්ෂණය ගේනකොට ඒකට කෑ ගහනවා. හැබැයි WHO එකවත් තාම අනුමත නොකරපු එන්නතක් ඉක්මනට ගේන්නේ නැත්තේ කියලා උඩ බලන අහනවා. ඉතින් මේ වගේ දෙබිඩි කතා එකක් මුකෙන් එකක් තව මුකෙකින්. එහෙම කරන්නේ නැතුව
Honorable Member, your time is up. Please wind up.
I'm winding up, sir. ඒ නිසා කළ යුතු වන්නේ පක්ෂ පාට ભેදයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට හරිපාරට ගේන්න ආදර්ශමත් කරපු මේ වෙනස්කම් දිහා බලලා ඒ වෙනස්කම් එක පෙළගැහිමින් විශේෂයෙන්ම කොවිඩ් වසඟ තත්ත්වය වගේ තත්ත්වයක් තුල ලෝකයේ බොහෝ රටවල් පක්ෂ විපක්ෂ ධාති කුල ආගම් ભેදයකින් තොරව එකවන් එකතු වෙලා මේ කොවිඩ් පරාජය කරන්න එකතු වෙච්ච ගමනට එකතු වෙන එකයි. සමාජවාදී රටවල් ධනවාදී රටවල් කේන්ස් අරමේ මේ කිසිම අර්ථ ශාස්ත්‍රයක බැරි වුණා කොවිඩ් පරද්දන්න. එහෙනම් දැන් කොවිඩ් පරද්දන්න අපි කරන්නට ඕනේ මේ රටේ අවුරුදු ගාණක් වෙනසක් කරන්න බැරි වෙච්ච ඒ සමාජයේ වෙනස්කම් රාශියක් කරපු මේ ආදර්ශමත් නායකයාත් එක්ක අත්වල් බැඳගෙන කටයුතු කරන එකයි. එහෙම වුණොත් මේ රට ඉස්සරහට යයි. එහෙම වුණොත් විරුද්ධ පක්ෂයටත් දියවිවිදියේ නැතුව අඩු ගානේ ඔය තියෙන දෙකවත් බේර ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් විරුද්ධ පක්ෂයත් දියවිලාම යයි. බොහොම ස්තුතියි.
Thank you.